පටිච්චසම්පාදං චක්‍රය ආත්ම තුනකට සම්බන්ධ වෙලා විස්තර කරන ආකාරය ඉදිරිපත් කළේ. ඒක ගැන වචනයක් දෙකක් කතා කරනවා නම් සාමාන්‍ය පටිච්චසම්පාද ධර්මයේ විස්තර කරනකොට මේ ආත්මයයි මේ ආත්මයයි මතවාදමයි කියලා ආත්ම තුනකට සම්බන්ධ කරන විස්තර කරන ක්‍රමයක් තියෙනවා. ඒක සාමාන්‍ය සරල ක්‍රමයක්. ඒ අනුව ගියාත්මයේ අපේ සංස්කාර කුසල අකුසල කර්ම සංස්කාර රැස් කළා. ඒ කුසල අකුසල කර්ම සංස්කාර රැස් කිරීමට හේතුනේ අපගේ සිත තුළ තියෙන අවිද්‍යාව. ඒක නිසා ඒ අවිද්‍යාව පාදක වෙලා කුසල අකුසල කර්ම රැස් කරපු බැවින් ගියාත්මයේ මැරෙන මොහොතේදී මේ කුසල අකුසල කර්ම අපට සිහිපත් වුණා. ඒ සංස්කාර සිහිපත් වෙච්ච නිසා ප්‍රතිසංවිඥානෙ මේ ආත්මයේදී පහළ වුණා. ඉස්සදම් අවුස් 15 සිට ඒ ප්‍රසන්න විඥානේ පහළ වෙච්ච නිසා ඒක ඒ හා සම්බන්ධවම රූප ධම්ම ඇති වුණා. මේ ප්‍රතිසන්න විඥානයයි රූපයි දෙකම තිබුණා. ඒ නාම රූප නිසා ඒවා දෙකකින් දිගින් දිගට දිනුනේ යාම තුලින් ඇහ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන්ගේ පහළ වීම මනසේ පහළ වීම සිදු වෙන සලආයතන. මේ සලආයතන නිසා ස්පස්යන් පහළ වීමත් ස්පස්යන් නිසා වේදනා ඇතිවීමත් වේදනා නිසා තණ්හා උපාදාන ආදී ධර්මයන් පහළ වීමත් ඒ උපාදාන නිසාම කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාරය කියන ධර්මන කම් භව රැස් වීමත් ඒ කම් භව නැවත මේ මරණ මොහොතේදී මේ ජීවිතයේදී සිහිපත් වීම නිසා අනාගතයේ භවයේ නැවත ජාතියගෙන දිමින් ජරා වියාදී ආදී දුක් ලබා දෙන බව ඒ ආත්ම තුනකට සම්බන්ධ කරන පටිච්චසම්පාදයේ විස්තර කරනකොට සාමාන්‍ය ඉදිරිපත් කරන ලබන්නේ. එතකොට ඒ කතාව තමයි මේ දාස ප්‍රකාශ කළේ. අද ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ පටිච්චසම්පාද ධර්මයේ මේ ජීවිතයේ තුළදීම ක්‍රියාත්මක වන ආකාරය. මේක තමයි වැදගත් වන්නේ. අර කලින් කියපේක සාමාන්‍ය ඕනෑම කෙනෙකුට يعني තරම් ප්‍රඥාවක් නැති කෙනෙකුට වත් තේරුම් ගත හැකි කරුණක්. මේ ජීවිතයේදී පටිච්චසම්පාද ධර්මයේ ක්‍රියාත්මක වනවා කියන එකෙන් අදහස් කරන ලබන්නේ මේ පටිච්චසම්පාද ධර්මයේ කියන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවෙමින් නැතිවෙමින් යාම දක්වන ආකාරය. කියන්නේ පංචස්කන්ධ ධර්මයන් නැවත ඇති වෙනවා, නැවත කාලෙදි නැති වෙනවා. අලුත් භවයක හෝ මේ භවයේදීම නැවත ආයෙත් ඇති වෙනවා, ආයෙත් නැති වෙනවා. මේ විදිහට පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමින් නැතිවීම යන පරම්පරාවට තමයි සංසාරය කියන්නේ. මේක ක්‍රියාත්මක වන ආකාරය තමයි පටිච්චසම්පාද ධර්මයේ තුනේ විස්තර කරන ලබන්නේ. එතකොට මේ ජීවිතයේදී පටිච්චසම්පාද ධර්මයේ ක්‍රියාත්මක වීම දකින්නට පහසුවෙන් පුළුවන්කම ලැබෙනවා. මේ අසකන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය වලට සම්බන්ධ කරලා ඒ ඉන්ද්‍රියන්ට අරමුණු ආවට පස්සෙ මේ ධම්ම චක්‍රය ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගත්තොත් දැන් උදාහරණයක් වශයෙන් කියමු. අපි ඇහැට රූපයක් දැක්කහම පංචස්කන්ධ ධර්මයන් ඇති වෙනවා. කනට ශබ්දයක් ඇසුනහම පංචස්කන්ධ ධර්මයන් පහළ වෙනවා. ඒ වගේම තමයි නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ, මනසට විවිධ ධම්මාරම්මන හමු වුණාට පස්සෙව මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ජනිත වීම සිදු වෙනවා. ඒකට මේක උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම අපි හිතමු ඇහැට රූපයක් දැක්කා. ඒ රූපේ දැක්කාට පස්සේ ඇයි රූපේ ගැටීම නිසා දක්ුණ්ඩ පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුඥානං කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඒ අනුව චක්ඛුඥානෙ පහළ වෙනවා. මේක විඥානස්කන්ධයේ ඇතිවීම. ඇහැට රූපේ පෙන්වන්න පස්සේ විඥානස්කන්ධයේ පහළ වෙනවා. එතකොට ඇහැට රූපේ පෙන්ලා විඥානෙ ඇති වුණාට පස්සේ මේ රූපේ අපි හඳුනා ගන්නවා. අසවල් කෙනා, අසවල් දේ, අසවල් පාට, උස මහත, ලස්සන කැත ආදී විවිධ ආකාරයෙන් ඒක අපි හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම සිදු වෙනකොට සංඥාස්කන්ධය අපේ සිත තුළ ඇති වෙනවා. එතකොට ඇහැට පෙනෙන රූපය ඒ ආකාරයෙන් හඳුනාගත්තාට පසුව ඒ සංඥා වලින් ඇති කරගත් සංඥාවට අනුකූල වන පරිදි වේදනාවක් ඇති වෙනවා. ඒ කියන්නේ හොඳයි ලස්සනයි මිහිරි ආදී වශයෙන් අපේ රූපෙ දහයට තෙන් ලද රූපේ හඳුනා ගත්තා නම් සුඛ වේදනාව, ඒක නරකයි දුස්සයි ආදී වශයෙන් හිතුවා නම් දුක් වේදනාව, මෙදහත් ආකාරයෙන් අපේ ඒක රූපය දකින් ලද රූපේ හඳුනා ගත්තා නම් මෙදහත් වේදනාව. එතකොට සැප දුක් මෙදහත් ගන්න වේදනා තුන ඇතුළෙන් පවර වේදනාවක් හෝ ඒ සංඥාව තුළ නිසා ඇතිවන්නට පුළුවන්. යම් සංජානනාති ඊතම් වේදේති කියලා ඒ පාඨය අපිට කියන්නත් පුළුවන්. යමක් හඳුනාගත්තා නම් ඒක අපේ බින්දින ධර්මයක් බවට පත් කරගන්නවා. එතකොට යම් වේදේති සංසංජානාති කියලා ඔක අනිත් පැත්තට කියන්න පුළුවන්. අපි යමක් විඳිනවා නම් සැප දුක් මදහස් අනුව ඒ සැප දුක් මදහස් අනුව විඳින අරමුණ නැවත නැවත අපි හඳුනා ගැනීමකුත් ඇති කර ගන්නවා වේදනාව නිසා. උදාහරණ වශයෙන් සුඛ වේදනාවක් නම් දකින්නද රූපේ තුළින් ඇතිවෙනේ. ඒ සුඛ වේදනාව නිසා මේ රූපේ තවත් ආකාරයෙන් තවත් හොඳයි තවත් ලස්සනයි අතන හොඳයි මෙතන හොඳයි ආදී විවිධ ආකාරයෙන් මේක ලස්සන දර්ශනයක් මේක සාමාන්‍ය හොඳයි ආදී සාන්තයි නිසලයි ඕන ආකාරයකින් ඒක පිළිබඳ නැවත නැවත සංඥා පහළවන්න පුළුවන්. එතකොට මේ සංඥා සහ මේ වේදනා කියන දෙක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙමින් පවත්න ධර්මතාව දෙකක්. මේ ධර්මතාවන් දෙකම සංඥා ස්කන්ධය සහ සංස්කාර මේ වේදනා ස්කන්ධය කියන ස්කන්ධ දෙකම මේ විදිහට ඈත රූපයක් වෙනීම නිසා ඇති වෙනවා. මේක මේ විදිහට වේදනාවක් ඇති වුණාට පස්සෙ ඒ වේදනාවට අනුකූල වන ආකාරයෙන් සිත තුළ සංස්කාර සිතිවිලි ගැනීමක් සිදු වෙනවා. ඒ සිතිවිලි ගැනීම බොහෝ විට සංඥාවට හා වේදනාවට අනුකූල වන පරිදි සිදු වෙනවා. ඒ ඇහැට පෙනෙන ලද රූපය අපි හොඳ එකක් ලස්සන එකක් ආදී වශයෙන් ගත්තොත් මගේ එකක් මම ආදරය කරන දෙයක් ආදරය කරන කෙනෙක් ආදී වශයෙන් ගත්තොත් ඇති වෙන සංස්කාර වෙන. ඒ වගේම අපි මේක අපේ හතුරෙක් නරක දෙයක් අපි අප්‍රිය කරන දෙයක් කියලා අපි ඇහැට පෙනෙන ලද අරමුණ හඳුනා ගත්තා නම් ඒ පිළිබඳ වේදනාව ඇති කරගත්තා නම් ඒ තුළින් ඇති වෙන චිත්ත සංස්කාර වෙනයි. එතකොට අර හඳුනාගත් සංඥාවට සහ ඒ නිසා පහළ වූ වේදනාව කියන කරුණු දෙකටම අනුකූල වන පරිදි අපේ සිත තුළ සිතිවිලි ධර්ම ගලනවා. ඒ සිතිවිලි ධර්ම ගැලීම චිත්ත සංස්කාර. ඒ චිත්ත සංස්කාර නිසාම අපි වචන වලින් නොයෙක් දේවල් කියන්න පුළුවන්. වචී සංස්කාර කියන්නේ ඒක ලස්සනයි, ඒක හොඳයි, ඒක කැතයි ආදී විවිධ ආකාරයෙන් වචී සංස්කාර පිට ගන්න පුළුවන්. නැත්තම් අපගේ සිත තුළින් කාය තුළින් කායික ක්‍රියා සිදු කරන්න පුළුවන්. ඒ දකින්නද රූපයේ පිළිබඳව විවිධ කායික ක්‍රියා සිදු කරන්න පුළුවන්. ඒ රූපේ ළඟට යෑමක් නැත්නම් රූපය අත ගෑමක් නැත්නම් මලක් වගේ දැනනම් කඩා ගැනීම ආදී විවිධ දේවල් අපේ ඒ ඇහැට දැනෙන රූපය නිසා කායික ක්‍රියා සිදු කරනවා. එතකොට කාය සංස්කාර සිදු වෙනවා. ඊට අමතරව සිත තුළින් චිත්ත සංස්කාර සිතිවිලි නිකම්ම ගලීමකුත් සිදු වෙනවා. මේ විදිහට ඇහැට පෙනෙන රූපයේ තුළින් ඔය කියන ලද සංස්කාර ස්කන්ධයත් ඇති වෙනවා. දැන් මේ දක්වා අපි කිව්වේ ඇහැට රූපය පෙනෙනාට පස්සේ විඥාන ස්කන්ධය පහළ වෙනවා, වේදන සංඥා ස්කන්ධය ඇති වෙනවා, සංස්කාරය වගේම වේදනා ස්කන්ධය ජනිත වෙනවා, සංස්කාර ගලන්නට පටන් ගන්නවා, සංස්කාරක සංස්කාර ස්කන්ධය ඇතිවීමක් පහළ වෙනවා. මේව ඇති වෙනකොට මේ සිතට අනුකූලව අපගේ ශරීරයේ රූප කොටස් වෙනස් වීමට පටන් ගන්නවා. ඒ කියන්නේ ශරීරයේ තියෙන රූප කොටස් වෙනවා, වෙනස් වෙනවා, උපදිනවා, පහළ වෙනවා, නැති වෙනවා. ප්‍රධාන වශයෙන් හේතු හතරක් මත. කර්මය මත, සිත මත, ඉත්තු මත, ආහාර මත. කර්ම, චිත්ත, ඉත්තු, ආහාර. ආය ගැන ශීත උෂ්ණ වේලාවට අපේ ඇඟ වෙනස් වෙනවා. චීතල වේලාවට තියෙන ඇඟේ තත්ත්වය නෙවෙයි උෂ්ණ වේලාවට. ඒ වගේම කර්මයට අනුව අපේ රූප කලාප වෙනස් වෙනවා. ඒ වගේම ආහාර මත අපගේ ඇඟේ තියෙන රූප ශෛලියන් වෙනස් වෙනවා. ඒ වගේම අපගේ සිත මත. දැන් අපි සිනහව වෙනකොට රසනාවක තියෙනවා අපේ මුහුණ ප්‍රබෝධ මත. ඒ වගේම අපිට තරහ ගිහිල්ලා ප්‍රකෝපණාන් පස්සේ අපේ මුහුණ කළු පාටයි අඳුරුයි. මේ තත්ත්වෙ උද්ගත වුණේ අර චිත්තජ රූප සිතින් පහළ වෙන රූප නිසා. එතකොට ඇහැට පෙනෙන මේ රූපය අරමුණු කරගෙන අර කලින් කියනවාද නාම ධර්ම පහළ වෙනකොට ඒ නාම ධර්ම පාදක කරගෙන ඒ චිත්තජ රූප සමාගයේ ශරීරය තුළ ඇති වෙන නිසා එතන රූපස්කන්ධයේ පහළ වුණකොත් තේනවා. එතකොට ඇහැ රූපය, ඒ ඇහැට පෙනෙන රූප, රූප ආරම්මන රූපය, ඒට අමතරව මේ තින් නාම ධර්ම නිසා පහළ වෙන රූප, මේ ඔක්කොම රූපස්කන්ධයේ ඇතිවීමක්. මෙන්න මේ විදිහට ඇහැට පෙනෙන රූපයක් දකින විට අපි අපගේ සංස්කාරණය තුළ අපගේ පංචස්කන්ධ රූපයේ තුළ මේ ආකාරයෙන් පංචස්කන්ධ ධර්මයන් ඇතිවෙනවා, පවතිනවා, නැති වෙනවා. මේ ආකාරයෙන්මයි කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ සහ මනසට හමුවන විවිධ ධර්මාරම්මන. මේ හැම අවස්ථාවකදීම පංචස්කන්ධ ධර්මයන් ඇතිවෙනවා, පවතිනවා, නැති වෙනවා. දැන් අපි තව එක මේක පැහැදිලි කරන්න අපි මේ ධර්මයේ ශ්‍රවණය කරනවා මේයි ධර්මයේ ශ්‍රවණය කරනකොට මම මේ ශබ්ද පිට කරනවා, මේ ශබ්ද තරංග ගිහිල්ලා මේ ඇඟේ කම්බරේ වදිනවා, කම්බරේ කම්පණය වෙනවා, යටි කටේ යටි කනට ඒක වැදෙනවා, යටි කන තුළින් ඒ විශ්නාව පද්ධතිය තුළින් මොළයට යනවා, මොළයේ විද්‍යුත් තරංග ජනනය වෙනවා, ඒ විද්‍යුත් තරංග දැනීමක් බවට පරිවර්තනය වෙනවා. මේ ක්‍රියාවලියේදී මේ ඔක්කොම මේ රූප කාමය. මන පිටකන ශබ්දය ශබ්ද රූප වශයෙන් හඳුන්වන්නේ හේතුව ශබ්දය ජනිත වන්නේ පඨවි ආදී මූල ධාතු හතර එකට ගැටීම නිසා හෝ ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතර තුළින් යම්කිසි වායෝ ධාතුවක් පිටවීම තුළින් එම නිසා ඒවට කියන උපාදාය රූප කියලා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නිසා හටගත් රූප. එතකොට මේ ශබ්දයක් රූපයක් මේගේ කන සහ කන සම්බන්ධ ඕසේසු ක්‍රියාවලියන් ඔක්කොම මොලේ හා සම්බන්ධ ඔක්කොම දේවල් රූප. එතකොට මෙතන රූපස්කන්ධයක තිබීම පහළ වීමක් තියෙනවා. මේ කනට ශබ්දය ගිහිල්ලා වැදුනාට පස්සේ සෝත විඥානය ඇති වෙනවා. එතකොට විඥානස්කන්ධය ඇති වෙනවා. මේ ශබ්දය හඳුනා ගන්නවා. මේ කියන්නේ මේකයි, මේ කියන්නේ මේකයි කියලා හඳුනා ගැනීමක් ඇති වෙනවා. සංඥාස්කන්ධයේ පහළ වීම ඒකට අපි කියන්නේ. එතකොට ඒ සංඥාවේ මේ කියන ශබ්ද හඳුනාගත්තාට පසුව ඒ පිළිබඳ වේදනාවක් ඇති වෙනවා. මේයිගේ සිත තුළ මේ වෙලාවට උපේක්ෂිත වේදනාවක් සමහර විට බොහෝ විට ඇතිවන්නත් පුළුවන්. ඒ උපේක්ෂා වේදනාව තියෙන වේදනාස්කන්ධේ. මේ ශබ්ද පිළිබඳ කියන අර්ථයේ තේරුම් ගැනීමේදී සිතිවිලි මනෝ සංස්කාර ජනිත වෙනවා. ඒක නිසා සංස්කාරස්කන්ධයක් ඇති වෙනවා. මේ කියන විදිහට මේ ශබ්දේ ධම්මයේ අහන විට දේ විඥානස්කන්ධය ඇති වුණා, සංඥාස්කන්ධය පහළ වුණා, වේදනාස්කන්ධය ජනිත වුණා, ඊට අමතරව සංස්කාරස්කන්ධයත් ඇති වුණා. මේ ආකාරයෙන් මේ නාම ධර්මයන් පහළ වෙනකොට ඒ නාම ධර්මයේ හා සම්ප්‍රයුක්තවම ඒහා බැඳීම උපදිනවා චිත්තජ රූප. එතකොට අර කණයි ශබ්දයයි රූප වලට අමතරව මේ චිත්තජ රූපත් ආවට පස්සේ රූපස්කන්ධයක පහළ වීම තියෙනවා. මෙන්න මෙතන එතකොට පංචස්කන්ධයක්ම ඇතිවෙමින් පැවතෙමින් නැතිවෙමින් යාම තමයි මේ අවස්ථාවේදී සිදුවන්නේ. දැන් මේක මෙයාට සමාධිමත් සිතක් නැත්නම් සමහර විට තේරුම් ගන්නට අපහසු ඇති. මම මේ කියන කතාවේ සත්‍යතාවය පෙන්වන්න ගන්න මම කියනවා මම ඉස්සර කාලේදී දැන් මොකක් ඉස්සර කෙනෙක් මේ සමග කතා කරනකොට මම අපේ ඇඟේ තියෙන රූප කලාප වෙනස් වෙන හැටි දැක දැක කතා කරන්න පුළුවන් කියලා. අපි පිටකරන සෑම ශබ්ද තරංගයක් තුළින් වෙන කෙනෙක් පිටකරන සෑම ශබ්දයක් තුළින්ම අපගේ රූප කම්පණයකට පත් වෙන රූප සෙල වෙනවා, රූප වයිබ්‍රේට් වෙනවා. එතකොට ඒක ඇති වෙනව පැවතින නැති වෙලා යනවා. මේක අත්දකින්නට පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ රූපස්කන්ධේ මේ විදිහට බාහිර ශබ්දයක් තුළින් පවා වෙනස් වෙනවා කියලා. ඒ රූපේ නිසා, බාහිර ශබ්ද රූපේ නිසා තමාගේ සිත මේ ආකාරයෙන් වෙනස් වෙනවා කියලා දකින්නට පුළුවන් සත්‍යය දෙනවා. මේ විදිහට මේ පංචස්කන්ධ ධර්මයන් කනට ශබ්දයක් ඇසුනාට පස්සෙ ඇතිවීමින් පැවතීමින් නැතිවීමින් යනවා. මේ විදිහට තමයි නාසයට, මේ විදිහට තමයි දිවට, මේ විදිහටමයි කයට, මේ විදිහටමයි මනසට. ඒ අනුසාරයෙන් මේ ආයත සිතා ගන්නට පුළුවන් වෙන්නට ඕන මේ ආයතන හය හා සම්බන්ධව මේ විදිහට පංචස්කන්ධ ධර්මයන් ඇති වෙනවා කියන එක. මේක ඉදින්දා ජීවිතයේදී ක්‍රියාත්මක වන දෙයක්. දැන් අපි මේ පටිච්චසම්පාදයේ ඉඳලා ජීවිතයේදී ක්‍රියාත්මක වන ආකාරය කියන්න හදන්නේ. එතකොට මේ අපේ ඇහැ තිබුණු සමණින් ඒක චක්කු ආයතනය වෙන්නේ. චක්කු ආයතන කියන වචන දෙක තුනම චක්ඛ ආයතනය කියලා කියන්නේ ආයතනයක් බවට පත් ගන්නේ. ආයතනයක් බවට පත් ගන්නට නම් ඒ කියන්නේ ඇහැ ඉන්ද්‍රියක් පමණයි, කන ඉන්ද්‍රියක් පමණයි, නාසය ඉන්ද්‍රියක් පමණයි, මේව ආයතනයක් බවට පත් වන්නට නම් ඒකට අරමුණක් හමුවන්නට ඕන. අරමුණ හමු වෙලා ඒ පිළිබඳ දැනීමක් ඇතිවන්නට ඕන. ඒ පිළිබඳ ඒක ආයතනයක් බවට පත් ගන්නෙ ඒ හමුවන අරමුණු පිළිබඳ විවිධ නාම සංස්කාර ධර්ම ගලන්නට පටන් ගන්නට ඕන. එතකොට තමයි ඒක ආයතන බවට පත් වන්නේ. දැන් මේ ඇගේ නාසය මෙතන තිබුණාට ඒක දහනින්ද්‍රිය පමණයි. ඒ නාසය තියෙන ගහන ආයතනයක් බලට පත්ුන්නේ නැහැ. මොකද නාසය හා සම්බන්ධව දඳ සුවඳ ඇවිල්ලා සිටිවිලි පහළ වීමක් නැහැ. මේ අය ඇස් දෙක වහගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් චක්ඛායතනෙ මේ අයගේ සිත තුළ දැන් ක්‍රියාත්මක වන්නේ නැහැ. මොකද ඇහැට රූප දැස්සනේ නොවන නිසා. නමුත් මේ අයගේ සිත තුළ දැන් මේ සෝතේ ගිහිලා ශබ්දේ වදින නිසා සෝත ආයතනෙ ක්‍රියාත්මක වෙනවා. එතකොට ආයතන බවට පත්වන්නට නම් යම්කිසි ඉන්ද්‍රියක් ඒ හමුවන අරමුණු පිළිබඳව, ඒ කියන්නේ ඒ ඉන්ද්‍රියන් හමුවන අරමුණු පිළිබඳව යම්කිසි සිතිවිලි ගලා යෑමක් නාම ධර්ම පහළ වීමක් සිදු වන්නට ඕන. එතකොට තමයි ඒක ආයතන බවට පත් වෙන්නේ. ආයතන කියන වචනේ මේයි. දන්නවනේ ධම්මායතනය, කලායතනය වැනි අර්ථ මේ සිංහලෙන් අපි පාවිච්චි කරනවා. යම් කිසි දෙයක් පැදී පවතින තැන, නැත්නම් ඒවත් තිබෙන තැන, බෙදා හරින තැන කියන එක. මෙතන අපි චක්ඛායතනය කියන්නේ මේ සංසාර ගමන දිග්ගැස්සීමට හේතු පාදක වන සංස්කාර ධම්ම ජනිත වෙන ස්ථානයේ, රැස් වෙන ස්ථානයේ, ඒක රාශී වෙන ස්ථානයේ කියන අරුතින් තමයි, ඒ අර්ථයෙන් තමයි අපි මේ ඇහැට චක්ඛායතනය කියන්නේ, කනට සෝදායතන ආදී වශයෙන් කියන්නේ. එතකොට අපි නාම රූපච්ඡා සලායතන කියලා පටිච්චසමුප්පාද ධම්මේදී කියවනේ. දැන් අපි මේ පටන් ගන්න මේ සලායතන කියන කතාවේ. එතකොට මේ සලායතන තත්ත්වය නිකන් ඉන්ද්‍රිය තිබූ පමණින්ම, ඒ කියන්නේ සත්‍යයේ ඉන්ද්‍රියන් තිබූ පමණින්ම ආයතන බවට පරිවර්තනය වෙන්නේ නැති බව දැන් මෙයාට තේරෙන්න ඕන. එතකොට මේ ආයතන බවට පත්වන්නට නම් නාම රූප තිබෙන්නට ඕන. ඒ කියන්නේ ඇහැ පිළිවි සත්‍යයෙන් හොඳට තේරෙන සත්‍යයක් නැත්නම්, ඇහැ අන්ධකෙක් නම් අවදාවත් බහැට රූපම ඉලා ඒ පිළිබඳ සිතවිලි, රූප පිළිබඳ සිතවිලි ඇතිවන්නට බෑ ඇහැ ඇසුරු කරගෙන. මනසින් රූප පිළිබඳ සිතවිලි ඇතිවන්නට පුළුවන්. එතකොට ඒක මන ආයතනයක් වෙනවා, චක්ඛායතනයක් නෙමෙයි. ඒක නිසා කනට ශබ්ද ඇහෙන්නේ නැත්නම්, ඒ වගේම කනට ශබ්ද ඇහෙන්නේ නැත්නම් සෝත ආයතනයක් ඒ පුද්ගලයාගේ සිතවල ඇතිවන්නට බෑ. ඒ නිසා මේ ආයතන ඇතිවීමට හේතුවක් තියෙනවා. ඒ හේතුව මොකද්ද? ඒ හේතුව තමයි නාම රූප දෙක තියෙන්න ඕන. නාමයකුත් තියෙන්න ඕන, රූපයකුත් තියෙන්න ඕන. නාම රූප පත්‍ය සලායතනං කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. පටිච්චසමුප්පාදේ විස්තර කරනකොට. එතකොට මෙතන අපි උදාහරණයක් කියමු. කෙනෙක් දැන් මෙතන නිින්ද ගියා. මේ බහනහගෙන ඉන්න කම් තමයි. එයාට මේ සක්කන තියෙනවා, කීරි කන. මේ ශබ්ද පිට වෙනවා. ශබ්ද ගිහිල්ලා ශබ්ද තනං කනෙත් වදිනවා. ඒ ක්‍රියාවලිය සිදු වුණාට එයාට ඇහෙන්නේ නැහැ. මොකද සිත අකර්මණ්‍ය භාවයට පත් වෙලා සාමාන්‍ය පොත්වල දක්වන භවංග දත වෙලා නිින්දට වැටිලා. ඒක නිසා ඌට ඇසීමක් නැහෙනි. ප්‍රියාසීදී මනසක් නැති නිසා කන තිබුණා, ශබ්ද තිබුණා, ශබ්ද ගිහිල්ලා වැදුණා, ඒවා ඇහෙන්නේ නැහැ ඌට. දැන් නිදාගෙන ඉන්න කෙනෙක් මඳුරේ කෑවට කය තියෙනවා, මඳුරු එනවා, කන ස්පර්ශ වෙනවා, ඒකේ දුක් වේදනාව කොහොමද තේරෙන්නේ? සදින්නේ ඉඳ ගිහිල්ලා නැහැ. මොකද ප්‍රියාසීදී මනසක් නිත්‍යාත්මක වූ මනසක් නැහැ. නින්ද නින්දෝකගත මනසක් තියෙන බවාංග සිත කියලා අපි ඒකට කියමු. බවාංග සිතක් පවතින. ඒක නිසා සිතේ පැවැත්ම අවශ්‍යයි මේ ආයතන බහක් පරිවර්තනය වෙන. සිත පමණක් තිබුණාට බෑනේ. අපි හිතමු S2 තමයි S2ක්ම තියෙනවා. කන් ඇහෙන්නේ නැති පුද්ගලයෙක් ඉන්නවා. උන්ට අහන්න ඕනේ තරම් ශක්තිය තිබුණත්, ඕනකම තිබුණත්, අවශ්‍යතාවය තිබුණත්, කනේ නියම වන්දමින් ඇහිමේ සත්‍යය ක්‍රියාත්මක නොවන නිසා අනහා සම්බන්ධ ස්නායුවක් නැත්නම් මෙල්ලයි කියන මොකක් හරි හේතුවක් නිසා අර ඇසීම ඔහුට ඇසෙන්නේ නැහැ. එතකොට ඔහුගේ සිත තිබුණාට බෑ. ඒ අහන්නට ඕනේ කියන අදහස තිබුණාට බෑ. අහන්නට කනක් අවශ්‍ය වෙන. එතකොට කන රූපයක්, සිතේ ක්‍රියාවලිය ක්‍රියාත්මක එක නාමයක්. මේ නාම රූප ධර්මතා දෙකම අවශ්‍යයි ආයතන භාවයට මේ ඉන්ද්‍රියම් පරිවර්තනය වීමට. එතකොට දැන් නාම රූප පත්‍ය සලායතන වුණා. මේ සලායතනයේ වෙන්නේ ඇයි? ඒ කියන්නේ ඇහැට රූපයක් පෙනුනට පස්සේ මේ විදිහට ආයතන ගැලීමක් සිදුවන්නේ ඇයි? ඒ කියන්නේ සංස්කාර, චිත්ත සංස්කාර ධර්ම ජනනය වීමක් සිදුවන්නේ කුමක් නිසාද කියන කාරණයි මම මේ අහන්නේ. දැන් අපි හිතමු කෙනෙකුට ඇහැට රූපයක් දැක්කා. රූපේ දැක්කාට පස්සේ මේක හොඳයි, ලස්සනයි, මිහිරි, ගැහැණි, පිළිමේ විවිධ ආකාරයෙන් ඒක අපි ගන්නවා. අපි හිතමු රහතෝ කෙනෙකුත් මේ ඇහැට රූපේ දකිනවා. දැක්කද පස්සේ ඔහුගේ සිත තුළ කිසිම හැඟීමක් නැහැ, කිසිම සංඥාවක් නැහැ. දැකීම දැකීම මාත්‍රෙන් නවතිනවා. දිත්තේ දිත්තමත්සම් භවිෂ්‍යති කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. අහනවා ශබ්ද තමන්ට ඕනේ නම් මේ පිළිබඳ සිතේදී පවත්වන්නට පුළුවන්. නිරායාසයෙන්ම කිසිම සිතේල්ලක් රහතෝ කෙනෙකුගේ සිත තුළින් ගලන්නේ සිත නිසලව පවතිනවා. ඒක නිසා ශබ්ද ඔය ඇසීම දැක් සුතේ සතමත්සම් භවිෂ්‍යති ඇසීම මාත්‍රෙන්ම නවතිනවා. අනිත් ඉන්ද්‍රියන්වත් එහෙමයි. ඒ අරමුණු හාවට පස්සේ ඇසීම මාත්‍රෙන් දැනීම මාත්‍රෙන් නවතිනවා. ඒ පිළිබඳ සිතවිලි ගැලීමක් සිදුවන්නේ. සාමාන්‍යයෙන් රහස්තු කෙනෙකුට නම් ඇහැට රූපයක් දැක්කාට පස්සේ විවිධ විදිහට රාග ඇති වෙන්න පුළුවන්, ආසාව ඇති වෙන්න පුළුවන්, ගැටීම ඇති වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යාව ඇති වෙන්නත් පුළුවන්, නැත්නම් මේවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා කුසල පාක්ෂික සිතුවිලි ඇති වෙන්නත් පුළුවන්, මේවා දුක්ඛ සත්‍ය ආදී වශයෙන් ඇති වෙන්නත් පුළුවන්, මේවා හේතුඵල ක්‍රියාවන් කියලා පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ක්‍රියාවලියක් කියලා ඒ විදිහට නෝනවල් පහළවන්නත් පුළුවන්. කවර ආකාරයෙන් කුසල් වේවා, අකුසල් වේවා සිතේ දිගන්නේ වූවත් එතන සංස්කාර ගැලීමක් සිදුවන. කරන්නේ මේ සංස්කාර ගැලීම සිදු වුණේ කොහොමද නිසාද අර රහත් වූ කෙනාසේ අවිද්‍යාව නිරුද්ධ කරලා නැති නිසා රහත් වූ කෙනෙක් අවිද්‍යාව නිරුද්ධ කරනවා අවිද්‍යාව නිරුද්ධ කරන්නේ අස්තිමානේ සම්පූර්ණයෙන් නැති කරනවා ඒ කියන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන එක මේ මුළු විශ්වයේ කෙතනකවත් මම කියලා සත්‍ය පුද්ගලයෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් ආදී කිසියෙකම දැනක නැති ආකාරයෙන් අස්තිමානේ සම්පූර්ණයෙන් නිරුද්ධ කළාට පස්සේ තමයි අවිද්‍යාව නිරුද්ධ වන්නේ එතකොට අවිද්‍යාව නිරුද්ධ වුණාට පස්සේ සාධන රහත් වූ කෙනෙකු විශ්ිත තුළ තත්ත්වය චිත්ත නිරන්තරයෙන්ම උහි නිසර සිතක් බවට පත් වෙලා ඔය ගලායන දැනීමක් විතරක් පවතිනවා මතු පිට සිටින් ඕන දෙයක් කරන්නට කියන්නට සිතන්නට පුළුවන් මේකට මූල පොත්වල කියන්නේ තලං උපේක්ෂාව කියලා අංග 6කින් සමන්නාගත උපේක්ෂාව කියලා ඒ වචනේ හරි නමුත් අර්ථය වැරදි ඒ කියන්නේ ඇහැට රූපේ දැක්කාට පස්සේ කිසිම එකක් නැහැ උපේක්ෂා සිත පහළ වෙනවා කියන එකයි එක කනට ශබ්දයක් ආවට පස්සේ කිසිම එකක් තියෙන්නක් නැහැ උපේක්ෂාවක් ඇති වෙනවා තලංග කියන්නේ අංග 6කින් යුත උපේක්ෂාව. ඇහැ කන නාසය දිව ශරීරේ මන සංග 6. මේ ආයත අරමුණු ආවට පස්සේ රූප ශබ්ද ආදී අරමුණු ආවට පස්සුව කිසිම දැකීමක්වත් ඇලීමක්වත් නැතුව මඳහස් සිතක් ඇති කරගන්න එක රහතන් වහන්සේ කෙනකේ ගුණාංගයක්. ඒකට තලංග උපේක්ෂාව කියනවායි කියලා පොතක් දක්වන්නේ. නමුත් සත්‍ය ක්‍රියාවලිය ඔක නෙවෙයි. ඇහැට රූපේ දැක්කම මොකක්වත් සිතෙවිලි එන්නේ නැහැ මොන උපේක්ෂාව ඇලීමක් බැඳීමක් ඇති කරගන්න ඒවා නැති කරගන්න ගැටීමක් ඇති කළා ඒවා නැති කරගන්න යාමකුත් නැහැ බැඳීම් මාත්‍රෙන් ඔහේ නවතිනවා ඇසීම් මාත්‍රෙන් නවතිනවා මේ තත්ත්වයේ උද්ගත වුණේ අවිද්‍යාව නිරුද්ධ කළා නිසා අවිද්‍යාව නිරුද්ධ කරන තා කල්ම සිතෙවිලි ගැනීම ඉබේම සිදු වෙනවා නිරාය ආශ්‍රෙන් සිතෙවිලි ගැනීම සිදු වෙනවා එතකොට අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ වෙනවා අවිද්‍යාව නිරුද්ධ කරපු නිසා සංස්කාර නිරෝධ වෙනවා මෙතන අවිද්‍යාව තියෙනවා නම් සංස්කාර ගැලීම ඇති වෙනවා අවිද්‍යා පත්‍ය සංඛාර වෙනවා එතකොට මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන தත්ත්වය එදිටා ජීවිතයේදී ග්‍රහණෝ කෙනෙකුගේ සිත තුළ ක්‍රියාත්මක වන නිසා තමයි මේ ඉන්ද්‍රිය ධර්මයන් ආයතන බවට පරිවර්තනය වෙන්නේ ඇහැට ආයතනයක් වෙනවා කන තෝස ආයතනයක් වෙනවා ඒ වගේම අනිසින්දයන් ගහන ආයතන ජීව ආයතන කාය ආයතන මන ආයතන බවට පරිවර්තනය වෙනවා මේක දැන් තේරුම් ගන්නට ඕනේ දැන් මේ පටිච්චසම්පාදයේ එදිනදා ජීවිතේ ක්‍රියාත්මක වන ආකාරය අපි පෙන්වන්න කරන්නේ එතකොට අවිද්‍යාව තියෙන නිසා මේ ආකාරයෙන් ආයතන ක්‍රියාත්මක වුණා ආයතන ක්‍රියාත්මක වීමට නාම රූප තිබෙන්නට ඕනේ. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය නාම රූපං කියලා කියනවනේ. ඒ නාම රූප පත්‍ය සලආයතන. නාම රූප පත්‍ය නාම රූප නිසා සලආයතන පහළ වෙනවා. මේ තත්ය තමයි අපි මේකේ. දැන් මේ ආයතන භාවයට පත් වුණාට පස්සේ සලආයතන පත්‍ය පස්සෝ කියනවනේ. පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සංඤා සංඤා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය බහූ කියලා සාමාන්‍ය පටිච්චසමුප්පාදන්නේ ක්‍රියාත්මක වෙන්නේ කී විස්තරවන්නේ එතකොට මේ පස්සේ කියන්නේ ස්පස්සේ ඇහැට රූපයක් දැක්කාට පස්සේ චක්කු විඥානය ඇති වුණාම ඒකට කියනවා චක්කු සම්පස්සේ කියලා චක්කුන්ට පදිච්ච රූපේට උත්පදිත චක්කු විඥානන් තින්න සංගත චක්කු සම්පස්සේ තමයි බුදුහාමුදුරේ කියන්නේ ඒ කියන්නේ ඇහැ තියෙනවා රූපේ තියෙනවා ඒ දෙක ගැටීම නිසා ගැටීම කියන්නේ හමු වීම නිසා චක්කු විඥානය පහළ වෙනවා එතකොට ඇහැ රූපේ චක්කු විඥාන කියන ඒ කොටස් තුනම එකට අරගෙන කතා කරනවා අපි කියනවා චක්කු සම්පස්සේ කියලා එතකොට කනට ශබ්දේදී ඇවිද වැදුනාට පස්සේ සෝත විඥානයක් ආවොත් එහෙම තමයි ඇතිවෙනවම ඒකට කියනවා කනයි ශබ්දේ සෝත විඥානය තුළට මේක අරගෙනත් කියන සෝත සංපස්සය කියලා. මේ වගේ තමයි ධාන සංපස්සය, ජීවහා සංපස්සය, කාය සංපස්ස, මනෝ සංපස්ස මේ ආයතන හයට සම්බන්ධ වුනහම ස්පර්ශ හය ඇතිවන්නේ. දැන් අපි අර දත්තදානෙන්න ආයත රූපේ දැක්කාට පස්සේ ධක්ඛ විඥානය ඇති වෙනකොටම එතන ස්පර්ශේ පහළ වෙනවා. මේක මේ ගිය ආත්මයකට සම්බන්ධ එකක් මතුවාත්මයකට සම්බන්ධ එකක් කියනවාට වඩා මේ එදිනෙදා ජීවිතයේදී සිදුවන ක්‍රියාවලියක් කියලා දෙකේම තමයි තමයි ලෝකේ තමන්ම සුදුසු. එතකොට ඇහැට රූපේ දැක්කා චක්කු විඥානයක් දැනීමක් ඇති වුණා. මේ දැනීමයි ඇහැයි රූපයයි දෙදෙනාම එකතුවක් මෙතන තිබෙනවා. ඒක නිසා චක්කු සම්පස්සේ ජනිත වෙනවා. කනෙන්ද ශබ්දය ඇහුවා සෝත සම්පස්සේ ජනිත වෙනවා. මේ විදිහට සෙසු ස්පර්ශයන් පහළ වීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම මනස ගැන අවබෝධ කරගත යුතුයි. මනස තිබෙනවා මනස කියන්නේ භවංගතව චිත්ත සත්‍යයක්. ඒකට ධම්මාරම්මන හම් වෙනවා. ඒ තුළින් මනෝ විඥාන ඇති වීමක් සිදු වෙනවා. එතකොට මනෝ ස්පර්ශයෙන් ජනිත වෙනවා. මේ මනෝ ස්පර්ශය ඇති වුණේ නැත්නම් මේ ලෝකයේ කිසිම දෙයක් කිසිම කෙනෙකුගේ සිත තුළ විද්‍යමානවන්නේ නැහැ. මනස හිස්. එතකොට මේ හිස් මනසක් නැතිකම තමයි තියෙන ලොකුම ප්‍රබලම බාධකේ නිවන් යන්නට. ඒ කියන්නේ සංසාරේ දිග ගැසීමට තියෙන ප්‍රබලම බාධකයක් ඒකයි. මනස හිස්ව තබන්නට බැරි කතිය. ඒක නිසා සංස්කාර ගලන්න සංස්කාර නිසා නැවත ඉපදීම සිදු වෙනවා. එතකොට ප්‍රශ්ය මේ ආකාරයෙන් අර ආයතනයන්ට ඒ කියන්නේ ඉන්ද්‍රියන්ට අරමුණු හමු වුණාට පස්සේ ආයතන භාවයට පත් වෙනකොටම පස්සයත් ඒකම ඉපදිලා. එතනම පහළේලා. ඒ පස්ස පත්‍ය වේදනා කියවනේ මම කියන්නේ ඇහැට රූපේ දැක්කට පස්සේ ඤාණ ඇති වෙනවා. ඤාණය තුළින් හඳුනා ගැනීමක් සංඥාවක් ඇති වෙනවා. යන් සංඥානාදී සංවේදේටි හඳුනාගත්තේ අනු හඳුනාගත් ආකාරයේ සම්පූර්ණ විදීමක් බවට පත් වෙනවා. විදීමක් උත්පත කර දෙනවා. ඒ ආහත රූපේ දැක්ක එක ප්‍රේකම් සුඛ වේදනාව ජනිත කර දෙනවා. ඒ ආදී වශයෙන්. එතකොට මේ පස්සේ ආවේ නැත්නම් වේදනාව පැන්නේ මේ විදිහට ඉන්ද්‍රිය හයතම මේ අරුමුණ හමුණාට පස්සේ වේදනා කායවල් හයක් වේදනා කාය කියන්නේ වේදනා කොටස් හයක් පහළ වෙනවා. චක්ක සම්පත්තජා වේදනා, සෝත සම්පත්තජා වේදනා, ගහන සම්පත්තජා වේදනා, දිව සම්පත්තජා වේදනා, කාය සම්පත්තජා වේදනා සහ මනෝ සම්පත්තජා වේදනා වලින් ඒවා හඳුන්වන්නේ. මේ විදිහට සන්න පස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා. වේදනා පත්‍ය සංහා කියලා ඊළඟට කියනවානේ. සංහා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ කියන මෙන්න මේ සංහා උපාදාන භව කියන ඔක්කොම තියෙන්නේ සංස්කාර ස්කන්ධය තුළ. සංහාව අපේ පංචස්කන්ධ කතාවේදී සංස්කාර තුළ ඇති දෙයක්. උපාදානය කියන්නේ ඡන්දේස රාගයේද යොත්ත් සංයතාව සංතත් උපාදානං කියලා තියෙනවා. යමක යම් දෙයක් කෙරේ යම් පිට ඡන්දයක් කැමැත්තක් තියෙනවා නම් රාගයක් ඇලීමක් තියෙනවා නම් ඒ දේ තියෙන ඒ දේ කෙරේ පවර්ණ උපාදානේ ඒ ඡන්ද රාගය කියන එකයි ඒ පාඨයේ සිංහල අදහස. එතකොට ඡන්ද රාගය කියන එක තමයි උපාදානේ. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලීම. යම් කිසි දෙයකට හෝ යම් කිසි කෙනෙකුට හෝ ඇලීමක් හෝ කැමැත්තක් තියෙනවා නම් බැඳීමක් තියෙනවා නම් එතන උපාදානයක් තියෙනවා. එතකොට මේ උපාදානයේ තියෙන සංස්කාර ස්කන්ධය තුළ ඡන්දයේ තියෙන සංස්කාර ස්කන්ධය තුළ ඇලීම නැත්නම් රාගයේ තියෙන සංස්කාර ස්කන්ධය තුළ එතකොට උපාදාන පත්‍ය භව කියනවනේ. භව කියන්නේ මෙතන පොත්වල නම් කියනවා කර්ම භව, උත්පත්ති භව කියලා දෙකක් කියලා. ඒක සම්පූර්ණ වැරදි. උත්පත්ති භව කියන කතාව පොඩ්ඩක් මේකට ගාව ගන්නට සුදුසු නෑ. කර්ම භව තමයි ගත යුතු යන්නේ. බුදුහම දංගසේ උත්තරයෙන් මට මම මේ කියන කතාවේ සත්‍යතාවයම උපකරන්න පුළුවන්. ඒක දීර්ඝ වෙනවා මේ දේශනාව. එතකොට ඒක කෙටියෙන් කියනවා නම් උත්පත්ති භව කියන්නේ අපි හිතමු කො රූප භව, අරූප භව, කාම භව, රෝවාගේ භව විස්තර කරනවානේ. සංඤ්ඤේ භව, අසංඤ්ඤේ භව, නියම සංඤ්ඤේ භව, ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව ආදී වශයෙන් භවයන් විස්තර කරනවා. භවය කියන්නේ යම් කිසි ලෝකයක් ස්ථානයක් කියන අදහස. රූප ලෝකේ රූප භව කියන, අරූප ලෝකේ අරූප ලෝකේ කියලා කියනවා. මේවා මේ අපගේ තියෙන උපාදානයේ තලා ඇති වෙනවා කියන කතාව සම්පූර්ණයෙන් නිෂ්ඵල නිර්වචක කතාවක්. බුදුහාමුදුරේක සූත්‍රයේදී කියනවා මහණෙනි මේ කාම ලෝකයේ උපදින්නට සංස්කාර සමාගයේ සිට තුළ ජනිත වුණේ නැත්නම් කාම ලෝකයක් කාම භවයක් පණවන්නට පුළුවන්ද? රූප ලෝකයේ උපදීමට පහළවිය යුතු සංස්කාර තමන්ගේ සිත තුළ ඇතිුනේ නැත්නම් රූප භවයක් පණවන්නට පුළුවන්ද? ඊළඟට ආන අරූප ලෝකයේ පහළවීමට හේතු වූ සංස්කාර ධර්ම තමාගේ සිත තුළ පහළුනේ නැත්නම් අරූප භවයක් පණවන්නට පුළුවන්ද? බෑ, කොහොමවත් බෑ. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන අකම්මං දෙත්තං විඥානං වේදං ආදී වශයෙන් පාඩේ. ඒක නිසා මේ භවයන් ඇතිීමේ හේතුව වෙන්නේ කර්මයේ ශේත්‍රයේ වෙන්නේ අවිජ්ජා බීජය වෙන්නේ ආදී වශයෙන් මේ සෝත්‍රය දක්වන. එතකොට ඒකෙන් පැහැදිලිවම පේනවා මේ උත්පත්ති භව කියන කතාව මෙතෙන්ට ගාව ගන්නට කිසිසේත්ම යුතුය නැහැ. ඒක ගාව ගන්න එක වැරදි. මෙතන එතකොට උපාදාන පත්‍ය බහු උපාදාන නිසා කර්ම භව රැස්වීමක් තියෙනවා. මේ කර්ම භව කියන එකෙන් අදහස් කරන්නේ චේතනාව සම්ප්‍රයුක්ත වෙලා චේතනාම්බිකේ කම්මං වදාමි කියනවනේ. චේතනාවක් යම් කිසි දෙයක් කරන්න චේතනාවක් ඇති වුණාට පස්සේ ඒ චේතනාව හා සම්බන්ධව වාචික ක්‍රියා කරන්නට පුළුවන්, සායක ක්‍රියා කරන්නට පුළුවන්, මානසික ක්‍රියා කරන්නට පුළුවන්. චේතනාව ඇති වුණාට පස්සේ එතකොට කාය සංස්කාර, වාචික සංස්කාර, චිත්ත සංස්කාර කියන ධර්ම ඕන එකක් ඇති වන්නට පුළුවන්. ඒ කියන්නේ චේතනාව ප්‍රමුඛ වෙනස. ඒක ඔක්කොම කන්න බහ වෙනවා. ඒක එතකොට අර උපාදාන කියන එකයි තණ්හා කියන එකයි කර්ම භව කියන එකයි මේ ඔක්කොම සංස්කාර ස්කන්ධයේ පහළ වීමයි. මම අර රූපයක් පහට දැක්කාට පසුව ඒ තුළින් වේදනා ස්කන්ධය ආව සංඥා ස්කන්ධය ආව ඊට පස්සේ සංස්කාර ස්කන්ධේ ජනිත වූවා කියන කතාවේදී ඒ සංස්කාර පහළ වූවා කීවේ උන් ඔය කරුණු තුන විස්තර කිරීම සඳහා. ඒ කියන්නේ තණ්හාව උපාදාන කර්ම භව කියන කොටස් තුනම. මේකේ තණ්හාව කියන එකෙන් අදහස් කරන්නේ වේදනා පත්‍ය තණ්හා කියන එකෙන් සුඛ වේදනාවට තණ්හාවක් ඇති වෙන බව කවුරුත් දන්නා කතාවක්. දුක්ඛ වේදනාවක් ඇති වුණාම තණ්හාවක් ඇති වෙනවා. සමහර අවස්ථාවලදී දුක්ඛ වේදනාවට ආශා කරන තැන් තියෙනවා. ওই බිරිමත් වෙලා බොන මිනිස්සු දුක්ඛ වේදනාවක් තියෙන නමුත් ඒ දුක්ඛ වේදනාවට ආශා කරන. රාගෙන් පීඩිත වුණාට පස්සේ දුක්ඛ වේදනාවක් තියෙන නමුත් ඒ දුක්ඛ වේදනාවට මොනකම නිසා ආශා කරනවා. එහෙම නැති වුණත් දුක්ඛ වේදනාව නැති කර ගැනීමට ආශාවක් ඇති කරගන්නවා. මේක නිසා දුක්ඛ වේදනාවට නෙවෙයි ආශාවක් ඇති වෙනවා. දුක් වේදනාවක් ඇති වුණාට පස්සේ සැපයක් එකපාරට ලබන්නේ නැහැ කියලා මඳහත් වේදනාවක් අනේ හොඳයි තියෙනවා නම් කියලා ඒ දුක් වේදනාව නැති කර ගැනීමට අපේක්ෂාව ඇති වෙන දෙයින් උපේක්ෂා වේදනාවටත් ආශාවක් ඇති වෙනවා. මේ විදිහට වේදනාව නිසා ආශාව ඇතිවන්නත් පුළුවන්. මෙතකොට වේදනාව නිසා ගැටීමක් ඇති වෙන ආශාව ප්‍රමණක් නෙවෙයි තරහා කර්මන ගැටීමක් ඇති වෙන මේ ගැටීම ඇතිවන්නේ මේ ආශාව නිසා. ඒ කියන්නේ සුඛ වේදනාව සමන් විඳින්නට කැමති දුක් වේදනාව විඳින්නට කැමති නැහැ ඒක නිසා ගැටීම ඇතිවන්නේ. මේ විදිහට වේදනාපක්ෂය තණ්හා කියන කතාවට තණ්හාව ප්‍රමණක් නෙවෙයි ඕනෑම චිත්ත සංස්කාර ධර්මයක් ඇතිවන්නත් පුළුවන්. වේදනාපක්ෂය විඥා කියලා කියන්නත් පුළුවන්. වේදනාපක්ෂය ප්‍රඥා කියලා කියන්නත් පුළුවන්. වේදනාපක්ෂය විසක්ඛා කියලා කියන්නත් පුළුවන්. ඕනෙක විදිහට ඒක විස්තර කළ හැකියි. වේදනාවකට තුනාට පස්සේ ප්‍රඥාව උනත් සමරවන්නත් පුළුවන්. තමන්ගේ සිත තුළ අපිටම කායික දුක් වේදනාවක් ගැන මේ දුක් වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මයක් නෙවෙයි මේ හේතුන් නිසා හටගත් පල ධර්මයක් මේ හේතුන් නැතිනකොට ඇති වුණා හේතුන් නැතිනකොට නැති වෙනවා මේ කනාත්ම ධර්මයක් ආදී වශයෙන් සංස්කාරයේ වේදනාව නිසා එවැනි චිත්ත සංස්කාර ගැනීමක් පව ඇති වෙන්නත් පුළුවන්. ඒතකොට වේදනාපත්‍ය තණ්හා කියලා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භවෝ කියන කතාවට වඩා අර වේදනාව නිසා සංස්කාර ඇති වෙනවා කියන කතාව වඩා යොග්‍යයි. හේතුව ඒ සංස්කාර කියන එකට සංහාපමණක් නෙවෙයි ඕනෑමතාවයක් ඇතිවන්නත් පුළුවන්. එතකොට උපාදානය කියන එකත් සංස්කාර ධර්මයක්. ඒ කියන්නේ සංදේශාරාගය. ඒ වගේම භව කර්ම භව චේතනාව සංකේත සෑම චිත්ත සංස්කාර ධර්මයක්ම ඔක්කොම සංස්කාර ස්කන්ධයේ ධර්මයක් නිසා මේ පංචස්කන්ධයන් විස්තර කරන විට ඒ කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයන් පාදක කර පංචස්කන්ධයන් විස්තර කරන විට වේදනාව නිසා සංස්කාර ජනිත වෙනවා කියන එක ඔය කාරණු තුනම ඒකට අතුලස් ගන්න. මේ විදිහට එතකොට අපි වේදනා තණ්හා උපාදාන ඇති වෙන ආකාරය දැක්කා ඉදින්දා ජීවිතයේ. එතකොට මේවා කර්ම භව කියන්නේ මේ කර්ම භව කියන ත්‍ස්සේ ප්‍රායෝගික ඇසින් බලන විට කර්ම රැස්වීමම නෙවෙයි. ඒ කියන්නේ අකුසල හෝ කුසල හෝ අකුසල කුසල අකුසල කර්ම රැස්වීමම නෙවෙයි කර්ම භව කියන්නේ. ඒවා කර්ම. කර්ම භව බවට පත්වන්නද නම් භවයක ජනිත කර දීමට සමත් වන ආකාරයේ කර්මයක් වන්නට ඕන. හැම කර්මයක් තුළින්ම භවයක ජනිත කර දීමට හැකියාවක් නැහැ. විශේෂයෙන්ම කර්මයක් කරනකොට කර්ම වල තියෙනනේ අර විවිධ අවස්ථා. ඒක කර්ම පත භාවයට පත් වෙන පමණයි උත්පත්ති භවයක් ලබා දෙන්නේ කියලා පොත්වල දක්වා තිබෙනවා. අපි හිතමු ඒකේකොට යමක් හොරකම් කරන්නට ඉතුන හිතීම කර්මයක් තමයි. හොරකම් කරන්න උත්සාහ කළා ඒකත් කර්මයක් තමයි. බඩුව හොරකම් කළොත් තමයි ඒ කර්ම පතයක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් එතකොට ඒ කර්ම පතෙන් තමයි උත්පත්තියක් ලබා දෙන්නේ. අනිත් ඒවෙන් උත්පත්ති බෑ විපාකවත් විපාකයක් වශයෙන් ප්‍රවෘත්ති විපාකයි ලබා දෙන්නේ කියන පොත්වල දක්වනවා. එතකොට ඒ විදිහට කර්ම භව අපි තේරුම් ගන්නට ඕන එක පැත්තකින් ඒක සාමාන්‍ය ජනතාවට කියන කතාවක්. භාවනා කරනායට කියන කතාව ඕක වෙන්නට බෑ. විශේෂයෙන්ම ඕක නෙවෙයි. භාවනා කරනාය විසින් දැනගත යුතුන්නේ කර්ම භව කියන්නේ මොකක්ද දන්නවද? අවිද්‍යාපච්ච සංඛාරා කියලා මම අර කලින් කිව්වනේ සලආයතන භාවයට මොකද මේ ඇහැ කනනාසය ආදී පත්තුනේ අවිද්‍යාව නිසා මේවා මේ ආයතන භාවයට පත් නැහැ කියලා. එතකොට අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධා කියලා කිව්වනේ අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ සංස්කාර ගැනීමක් ඇතිවන්නේ නැහැ සිතවිලි ගලා යන්නත් ඉන්නේ නැහැ කියලා. නිරායාසයෙන් සිතට සිතවිලි ගලා යන සත්‍ය ශක්තිය ඇති දේවල් වල තමයි කර්ම බව කියන්නේ. ප්‍රායෝගික වශයෙන් සම්පූර්ණ 100%ම සත්‍ය කතාව ඒකයි. ඒ කියන්නේ තමාගේ සිත තුළින් નિરાයාසෙන් සිටින ගලායමේ ශක්තිය තිබෙන නිසා තමයි මරණ මොහොතේ සිටිවිලි ගලන්නේ. ඒ කියන්නේ ඒ සිටිවිලි ගැලීමක් සිදු වෙන්නේ නැත්නම් නැවත ඉපදීමක් සිදුවන්නේ නැහෙනි. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන අවිද්‍යාව නිසා සංස්කාරාව කුසල අකුසල කම්ම සංස්කාරේ සංස්කාර නිසා ප්‍රසන්න විඥානය ආව. ඒ ආත්ම තුනකට අනුව කතා කරනකොට දැන් මෙතන කියන්නේ භව පත්‍ය ජාති. භවයේ නිසා ජාතියක් පහළ වීමක් ඇති වෙනවා. මේ භවය කියන්නේ සිත තුළින් කම්ම භව කියන්නේ සිත තුළින් નિરાයාසෙන් සිටිලි ගලා යෑමේ ශක්තිය. ඒක නිසායි මේ ගලා යෑමේ ශක්තිය තියෙන නිසායි අපිට නිකම්ම සිටින්න ඉන්නේ. මෙන්න මේ ශක්තිය නැති කරන රහත් වෙන අස්මිමානෙ නිරුද්ධ කළාට පස්සේ. එතකොට සිටිලි ගලා යෑමක් નિરાයාසෙන් කොහෙත්ම නෑ. ඒක නිසා මේ මේකේ තියෙන මේ ජීවිතය අසුර කරන තියෙන සිත මේ ජීවිතේදී නිරුද්ධ වුණාට පස්සේ ඒහා සම්බන්ධ සිටිලි ගැනීමක් කොහෙත්ම නැතුව නතර වෙලා තියෙන නිසා උත්පත්තියක් ගෙන දෙන්නට බෑ. ඒක නිසා භව නිරෝධා ජාති නිරෝධ වෙනවා. ඒක මෙනිදී භවපච්චය ජාති මේ ආකාරයෙන් කර්ම නිරන්තර සමාගයේ සිටත ගලා ඉන්නේ අර සිටිවිලි ගලා යාමේ ශක්තිය කර්ම භව ශක්තිය තියෙන නිසා. මෙන්න මේ භව ශක්තිය නිස්තිය නිසා ජාති කියන්නේ ඊළඟ ආත්මේ ජාති විතරක් නෙවෙයි මේ ජීවිතේ ජාතිය. ජාති කියන්නේ පහළ වීම කියන එක. මෙතන දෙකක් තියෙනවා. මේ ජීවිතේ පහළ වීමත් ඊළඟ භවයේ පහළ වීම. දැන් අපි ඇහැට පෙනෙන රූපයම ගමුකෝ උදාහරණයට එකම අරමුණක් අපි මේ ගත්ත එකම උපහරණයක්. එතකොට එකම උදාහරණයක් ගත්තොත් ඇහැට පෙනෙනවා කියමු අපිට හොඳා ලස්සන රූපයක්. දැන් මේක දැක්කයි දා ඉවරයි. මේක සුමානකට දෙකකට පස්සේ සිතට ගලාගෙන ඉන්නට පුළුවන්. නැත්තම් ඒ පිළිබඳ සිතිවිලි යන්නේ මේක කොච්චර හොඳද ලස්සනද මේ මාගේ මටත් ගන්න තියෙනවා නම් කොච්චර හොඳද විවිධාකාර සිතිවිලි ඔය පිළිබඳව සමහර අවුරුද්දක් දෙකක් ඊට වැඩි කාලයක් ගියාට පස්සේ වුණත් සිත තුළින් ඉන්නට පුළුවන්. ඒක තමයි ජාතිය. එතන ඒ සිතිවිලි එනකොට එතන පංචස්කන්ධය පහළ වීමක් ඇති වෙනවා. කියන්නේ කලින් දකින ලද රූපය ඇසුරු කරගෙන මනෝයතනේ ක්‍රියාත්මක වීම නිසා මනස තුළින් මේ අතීතයේ දැකපු රූප අපිට ඇහෙන් දකින්නට බෑනේ. මනසින් මේක දකින්නේ. ඒකෝට මේ මනෝයතනේ ක්‍රියාත්මක වීම නිසා තුළින් අපට පංචස්කන්ධ ධර්මයන් මේ ජීවිතේදී මේ ඇති වෙනවා. ඊයේ මොහොතෙමත් ඇති වෙනවා. පසුවටත් ඇති වෙනවා. ඒ කියන්නේ ඇහැට රූපේ දකින විටත් මේ පංචස්කන්ධ ධර්මයන් බවපච්චා ජාති වෙනවා. ඒ රහතන් වහන්සේ කෙනෙක් ඇහැර රූපේ දැක්ක දැකීම මාත්‍රින් නැතනවා හොඳයි කියන්නේ නැහැ නරකයි කියන්නේ නැහැ ගැහෙන කියන්නේ නැහැ මිනිහා කියන්නේ නැහැ ඔය යනවා නැත්තම් ඔබේ ඉන්නවා ඒක පිළිබඳ කේශවශය තියෙන්නේ වෙන කෙනෙකුට ඕක නැහැ අර කර්ම භව ශක්තිය දේ නිසා ඕක පිළිබඳ තව තව සිටිවිලි ජනිත වෙනවා තව තව සිටිවිලි එන්න තව තවත් පංචස්කන්ධ ධර්මයන් ඒ මොහොතෙමත් ඇති වෙනවා ඊට අමතරව පසුවටත් ඒක ඒ දකින්න රූපය අනුන් කරන පංචස්කන්ධ ධර්මයන් පහළ වෙනවා. කනට ඇහෙන ශබ්දයේ පිළිබඳවත් එහෙමයි. නාසයේ දැනෙන ගන්ධ ස්වන් දිවට දැනෙන රස කායට දැනෙන ස්පර්ශ සහ මනසට හමු වූ ධර්මનો ආරම්භන කරගෙන අරමුණු කරගෙන මේ ආකාරයෙන් පංචස්කන්ධ ධර්මයන් අනාගතයේ කියන්නේ මේ ජීවිතේදීම නැවත නැවත කොයිදෝ මතපදියෝ පහළවන්නට පුළුවන්. සමහරවිට අවුරුදු 10ක් 15කට පසු හෝ යම් දෙයක් සිහිපත් වෙලා ඒ පිළිබඳව ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ ධාතිය ඇතිවන්නට පුළුවන්. ධාතිය කියන්නේ ඇති වීම. ඒක අමතරව මේ කර්ම භව ශක්තිය තියෙන නිසා ඒ කියන්නේ සිතේලි ගලා යාමේ ශක්තිය තියෙන නිසා මරණ මොහොතේදී තමා කරන ලද කියන ලද හිතන ලද දියක් අතුලින් කවරක් හෝ සිහිපත් වෙනවා නැත්තම් ඒ මොහොතේම සිතේලි ගැලීමක් ඇති වෙනවා ඒ මොහොතේ ආසන්න වශයෙන් මරණ මොහොතේ ආසන්න වශයෙන්ම සිතේලි ගැලීමක් ඇති වෙනවා ඒ සිතේලි ගැලීමට අනුකූලව ඒ සිතන අනුකූලව පරිදිම තවත් තැනක ගිහිල්ලා ප්‍රතිසන්දීගෙන දෙනවා උපදීමගෙන දෙනවා ඒ ප්‍රතිම ආවට පස්සේ ජාති පත්‍ය ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දෝමන සබයස සම්බන්ති ඒ මේතස් කේවලස දුක්ඛ සම්දස සම්දේව හොති පරිසම්පාදේ එහෙමයි විස්තර වෙන්නේ එතකොට ජාති ඇති වුණාට පස්සේ ජරා වෙනවා මේක මේ අනාගත භවයේදීම සිදුවෙන ජරාවක් නෙවෙයි අපි ජරාව කියන්නේ වෙනස් රූපයකට පත් වෙලා නෙවෙයි කියන්නේ ඒ තියෙන ස්වභාවයේ විස්තර වඩා මෝරපත දෙයකට පත් වෙන්නේ නැති වියම් විනාශ වියම් ජරා ව්‍යාධි මරණ කියලා කියනවානේ මරණයට පත් වෙනවා කියන්නේ නැත්තටම නැති වෙනවා අපිට ඇහැට රූපය දැක්කට පස්සේ චක්කුඥානේ ජරාවට පත් වුණා මරණයට පත් වුණා සෝතේ විඥානේ ජරාවට පත් වුණා මරණයට පත් වුණා ගාන ජීව කාය මනෝ විඥානත් එහෙමයි ඒ පිළිබඳ 15 සංඥා එතනම ඇති වුණා පැවතුණා නැති වුණා ඒවත් ජරාවට පත් වෙනවා මරණයට පත් වෙනවා. ඒ පිටිපන්දු වේදනා අපි මේ ජීවිතේ කොච්චර වේදනා විඳින්නද, සැප වේදනාවට ආශා කර කර කොච්චර හොයන්නද, ඒකක්වත් දැන් නැහැ. නිකන් කීන වගේ එතනම ඇති වෙනවා, එතනම නැති වෙනවා. ඒ පිටිපන්දු 15 සිටිවිලි එතනම ඇති වෙනවා, පැවතුණා නැති වෙනවා. ඉතින් එතනම තියෙනවා ජරාවක්, එතනම තියෙනවා මරණයක්. ඒ පංචස්කන්ධ ධර්මයන් 15 වෙන්නෙම නැති වෙන්නට බලාගෙන. කියන්නේ කිසිම සංස්කාර ධර්මයකට සදාකල් පවත්වන්න පුළුවන් හැකියකම නැහැ. ඒක පවතින නිසා සුළු ශ්‍රේණියකට පමණයි. විශේෂයෙන්ම රූපස්කන්ධ ධර්මයන්ුයි නාමස්කන්ධ ධර්මයන් අපි මේ පංචස්කන්ධ කියේ. ඒ නාම රූප දෙකම සුළු මොහොතකට පමණයි පවතින්නේ. ඒ සුළු මොහොතෙන් පස්සේ පවතින්නේ නැහැ. හැකියකමක් නැහැ. ජරාවට පත් වෙනවා, මරණයට පත් වෙනවා. ඒක මේ ජීවිතේදී ඊට අමතර අනාගත භවයේදී ප්‍රතිසන්ද විඥානය ඇතිලා සම් බහපත්‍යා ජාති වුණාට පස්සේ ඒ ජාති නිසා නැවත නැවත ඒ ශරීරයෙන් ජරාවට පත් වෙනවා, මරණයට පත් වෙනවා. මේ ආකාරයෙන් පංචස්කන්ධ ධර්මයන් මතව අනාගත භවවලදී ක්‍රියාත්මක වෙනවා, උපදීන් පැවතීමින් නැතිවීම යන. මෙන්න මේ තත්ත්වය හරියට තේරුම් ගන්නට පුළුවන් නම් එදිනදා ජීවිතයේදී මේ පංචස්කන්ධපාද ධර්මයේ කැඩකෙන්නේ මෙහෙමයි කියලා අපිට ඔබ නවත්තන්නට පුළුවන් ශක්තියද මෙන්න. නවත්තන්නට මේ කාර්කක බේග් ගන්නවා වගේ යන කාර්කයන් නවත්තනවා මෙහෙම නවත්තන්නට බෑ. මේක නවත්තන්නට නම් ওই පටිච්ච සම්පදායේ ප්‍රතිලෝම වශයෙන් දක්වනවානේ අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධා සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ එහෙම අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ ආදී වශයෙන් ඒ කියන්නේ අනිත්‍යත් කියනවානේ. අන්න ඒ අනිත්‍යත්ට අපේක්ෂිත පත් කරවන්නට වනේ. විශේෂයෙන්ම සලායතන නිරෝධයට පත් කරන්නට බෑ අවිද්‍යා නිරෝධයට සිත පත් කරන්නට. අවිද්‍යා නිරෝධයට සිතපත් කරන්නේ නැතුව විඥාන නිරෝධයක් කවදාවත් දකින්නට බෑ. يعني ප්‍රතිසන්ද විඥානයක් හෝ මතු ආත්මවලදී ඇති වෙන විඥානය නිරුද්ධ කරන්නට හැකියාවක් නැහැ. ඒ අවිද්‍යා නිරුද්ධ කරන්නේ නැතුව. ඒක නිසා අවිද්‍යාව නිරුද්ධ අවිද්‍යාව තමයි මූලිකම හේතුව මුල. මේ අවිද්‍යාව කියන්නේ සත්‍යයක් ඉන්නවා, මම කියලා කෙනෙක් ඉන්නවා, ආත්මයක් ඉන්නවා කියන හැඟීම. අවිද්‍යාව බුදුහාමුදුරේ විස්තර කරන්නේ එහෙම නෙවෙයි. හැබැයි අවිද්‍යාව විස්තර කරන්නේ බුදුහාමුදුරේ පද්මාධිමිකේ අවිද්‍යාව යම්කෝපිකේ දුක්ඛ ඥාන, දුක සමුදය ඥාන, දුක නිරෝධය ඥාන, දුක නිරෝධ ධම්මී පරිපදා ඥාන. දුක දන්නේ නැහැ, දුක සමුදය දන්නේ නැහැ, දුක නිරෝධය දන්නේ නැහැ, දුක නිරෝධ ධම්මී පරිපදා දන්නේ නැහැ. යම් මෙච්චර දෙකේ අවිද්‍යාව මේකට තමයි මහන්නේ මම අවිද්‍යාව කියන්නේ. ඒකයි බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනේ 100% නිවැරදි. ඒ නිවැරදිතාවයේ තව එහාට යෑමක් තමයි අපි කියුවේ. මේ බුදුපජාණන් වහන්සේ කියනම අවිද්‍යාව කියන්නේ අස්මිමානිය කියුවා නම් කාටවත් තේරුම් ගන්නට බෑ. භාවනාවෙන් දිනු කෙනෙකුට විනා වෙන කෙනෙකුට තේරුම් ගන්නට බෑ. ඒක නිසායි බුදුහාමුදුරේ මේ විදිහට ප්‍රකාශ කළේ. එතකොට අස්මිමානිය කියන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. මේක තියෙන තාක්කල් අවිද්‍යාව තියෙන. එච්චරයි. මේක තියෙන තාක්කල් තමයි මේ දුක දුකක් වශයෙන් නොතේරි ඒක සත්‍යක් වශයෙන් ගන්න. මේක තියෙන නිසා තමයි මේ දුකට ආශා කරන්නේ. මේක තියෙන නිසා තමයි මේ දුක් නිරෝධයේ සත්‍ය දකින්නට බැරි. මේක තියෙන නිසා තමයි දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය වඩන්නට බැරි. ඒක නිසා එතනත් අවිද්‍යාව කියන්නේ. ඒකත් අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් පමණයි ඔය කියන පටිච්ච සමුප්පාද ධර්මයේ චක්‍රයේ කැරකවීම නතර කරන්නට පුළන්නේ වෙනත් වචන වලින් කියනවා සංසාර ගමන නිම කරන්නට පුළුවන්න්නේ. එසේ කිරීමෙන් සංසාර ගමන නිම කළොත් තමයි සම්පූර්ණයෙන්ම දුකින් නිදහස් වුණා කියලා කියන්නට හැකියකම ඇත්තේ. නැත්නම් කවදාවත් දුකින් ගැලවෙන්නට බෑ. මේ නාම රූප ධර්මයන් මේ පංචස්කන්ධ ධර්මයේ යන්තාස් තැනක තියෙනවා නම් කොයි ලෝකෙ කොතන තිබෙනවා කොයි තත්ත්වෙක ඉඳලා බුදු වුණත් පසේ බුදු වුණත් රහත් වුණත් ධර්මසාර මහසාරගේ භාවයට පත් වුණත් පංචස්කන්ධයේ පවතින සාකල් දුක වෙතන තියෙනවා. මේ පංචස්කන්ධ ධර්මයන් නිවී ගිය දවසට තමයි පහනක් නිවාසේ සම්පූර්ණ වශයෙන් දුක්ඛ නිරෝධයට පත්වන්නේ. ඒක නිසායි බුදුහාමුදුරෝ කියන්නේ විඥාන නිරෝධා. මේ විඥානයේ නිරුද්ධ වීම තුළින් ඒ මේ දසකේවලස දුක්ඛස්කන්ධස නිරෝධෝ හෝති. මේ දුක සම්පූර්ණ නිරුද්ධ වෙනා එක. එහෙම නැතුව වෙන ආකාරයකින් නිරුද්ධ කරන්නට බෑ. ඒක නිරුද්ධ කරන්නට නම් අපි භාවනා කරලා අවිද්‍යාව ඒ මාර්ග වලින් ටික ටික නිතික නැති කරගෙන ගියන රහත් මාර්ගයෙන් ඵලයෙන් අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ කළ යුතු වෙනවා. එතකොට මේ දක්වා කියපු කරුණු වල කෙටි සාරාංශය මේකයි. මේ පටිච්ච සම්පදා ධර්මයේ එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක වන ආකාරය දැකී හැකි ආකාරයක් විස්තර කරේ. සමන්තම අවබෝධ කරගත හැකි ආකාරයක්. මේ ආකාර රාශියක් තියෙනවා මේක විස්තර කළ හැකි. නමුත් අපි මේ එක ආකාරයක් ඉදිරිපත් කළේ. එහෙදී අපි ප්‍රධාන වශයෙන් ගත්තේ මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන. ඒ වගේම මේවට හමුවන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒ බාහිර ආයතන. මේ ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන තුනෙන් මේ පංචස්කන්ධ ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය. ඇහැට රූපේ දැක්කා, චක්කු විඥාණය ඇති වුණා, ශරීරවලට රූප සංඥා ඇති වුණා, ඊට පස්සේ පිළිබඳ වේදනා ඇති වුණා, ඊට පස්සේ රූප සංචේතනාවන් ඇති වුණා, සංස්කාර ඒවා හා සම්බන්ධවම චිත්තජ රූප ඇති වුණා. ඒ සම්තර ඇහැට රූපයක්, ඇහැට දැනෙන රූපයක් රූපයක් මේ විදිහට මෙතන රූපස්කන්ධය තියෙනවා, පංචස්කන්ධ ධර්මයන් ඇති වුණා. මේ විදිහට ඇතකරන ආසේ දිව ශරීරයේ මනසට පංචස්කන්ධ ධර්මයන් ඉදිරියදී ඇති වෙති නැති නැති යනවා. එතකොට මේ පංචස්කන්ධ ධර්මයන් ඇතිවීම නැතිවීම යන තත්ත්වයට මේ ඉන්ද්‍රියපත් වුණාට පසු ඒවට අපි ආයතන කියනවා. සලආචාර්යතුමා ආදී වශයෙන් මේ ආයතන බවට පත්වන්නේ ඇයි? පත්වන්නේ කොහොමද? කුමක් ඇති නිසාද? නාම රූප ඇති නිසා. නාම රූප නැත්නම් ආයතන බවට පත්වන්නට බැරි බව ප්‍රකාශද. ඇයි මේ ආයතන බවට පත්වන්නේ? අවිද්‍යාව තිබෙන නිසා. අවිද්‍යාව නැත්නම් මේ ආයතන බවට මේවා පත්වන්නේ නැහැ. එතකොට ආයතන බවට පත් වුණාට පස්සේ මෙතන ස්පර්ශයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඇහැට රූපේ දැක්නාට පස්සේ ත්වක් සංපස්සය, ඒ වගේ සෝස සංපස්සාදී ස්පර්ශය තියෙනවා. ස්පර්ශය නිසා වේදනාව දැනෙති වෙනවා. ඊට පස්සේ අපේ වේදනාව තුළ සංස්කාරය තියෙනවා කියන කතාව කියනකොට ඒ සංස්කාර කියන කතාවට තණ්හ වේදනාපච්චය තණ්හා කියන එකත්, තණ්හා කියන එක උපාදාන කියන එකත්, උපාදාන නිසා භව කියන එකත් කොටස් වෙනම අන්තර්ගත බව තියෙනවා කියලා. මේ උපාදානපච්චය භව, උපාදාන නිසා කර්ම රැස් වෙනවා, ඒකත් සංස්කාර දෙයයන්. එතකොට මේ කර්ම භව නිසා නැවත ජාතියක් ඇති වෙනවා. ඒ ජාතිය කියනකොට මේ ජීවිතයේ නැවත මේ නැවත පංචස්තන්දයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යාම ජාති ජරා මරණ වලට පස්සේම ඊට අමතර අනාගත භව වල පිට භව වලට මේක නිසා උපදීමක් වෙන දෙනවා. අනාගත භව වල ඉපදුනාට පස්සේ ඉහිදී ජාති ජරා මරණ ආදී ඇති වෙනවා කියන එකයි මේ දක්වා කියන කතාවේ තේරුම. එතකොට මේ කියන විදිහට මේ පංචස්තන්ද ධර්මයන් එදිනදා ජීවිතයේදී ඕනෑම දෙයක් කරනකොට ක්‍රියාත්මක වන ආකාරයේ දැක දැක භවනා කරන්නට පුළුවන්. ඕනෑම කරන්නේ ඕනෑම කරන වැඩක් කරන විට මේ පංචස්කන්ධයන් මේ මේ තියෙනවා, පවතිනවා, නැති වෙනවා කියලා. ඒකම නිවන් යන මාර්ගය වෙනවා. ඒකම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍යයයි. බුදුහාමුදුරේකට මෙහිම කියනවා සිටික්කේ සමාධි භාවනාව ආශ්‍රවණංකය සංහත්තතේ මහණෙනි ආශ්‍රය සැකරීම සඳහා පවත්නාව සමාධි භාවනාව තියෙනවා. ප්‍රථමාධිපිකේ සමාධි භාවනාව ආශ්‍රවණංකය සංහත්තතේ මොකද්ද මහණෙනි ආශ්‍රය සැකරීම සඳහා පවත්නාව සමාධි භාවනාව. ඉද බික්කේ බික්කෝ පංචසපාදානක්ඛන්දේශෝ දියප්ඥාන් පස්සේ විහෙති. මේ ශාසනීය යෝගාවචරයේ බික්ෂුවක් පංචසපාදානක්ඛන්දේශෝ මේ උපාදානස්කන්ධ පහේ උද්‍යප්පයන් පස්සේ විරති ඇතිවීම නැතිවීම දැක 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 වාසය කරනවා, බල 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 වාසය කරනවා. එතකොට යම් කෙනෙක් බහනා කරන විට මේ පංචස්කන්ධ ධර්මයන් සෑම සෑම අරමුණක් හමුවන හමුවන අරමුණක් වලදී ඇතිවීම නැතිවීම යන ආකාරයෙන් දැක 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 වාසය කරන තුන සත්‍ය තිබෙනවා නම් ඒවා ඇති වෙන විට ඇති වෙන බව දකින්න, නැති වෙන විට නැති වෙන බව දකින්න. එහෙම නැතුව මේ අනිත්‍ය අනිත්‍ය කියලා සිතන එක නෙවෙයි, ඒක දැකීමයි මේ ගණන්නේ. එහෙම වාසය කරන්නට පුළුවන් නම් ඒ තුලින් ඒකාන්ත වශයෙන් සීලෝ මාස්ත්‍රයසය කරන්නට පුළුවන්, කාමස්ත්‍රයසය කරන්නට පුළුවන්, භවස්ත්‍රයසය කරන්නට පුළුවන්, අවිද්‍යාස්ත්‍රයසය කරන්නට පුළුවන්, අභිධර්මයේ හැටියට තවත් ආශ්‍රයයක් තියෙන දික්ඛාස්ත්‍රයසය කරන්නට පුළුවන්. මේ ආකාරයෙන් ආශ්‍රයන් සේකෙන්ද මේ සංසාර ගමන නිමකල්ලා සසල දුකින් මිදීමට මේ කුසල ශක්තියේ හේතු ඒවා වස්නා වේවා කියලා දැන් ප්‍රාර්ථනා.